You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
එමනම් අදත් අපි සූදානම් සතේ ශ්‍රී ලංකික පුවත් විමසුම තුළින් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ පවතින උණුසුම් දේශපාලනික වාතාවරණය ඇතුළු අනෙකුත් සුවිශේෂතා පිළිබඳව කතා බහ කරන්න ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් අදත් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා මාධ්‍යවේදී මනෝජ් ජොටිතියාවල. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් සිනක්ෂි.
පසුගිය සතිය පුරාම ශ්‍රී ලංකාව පිළිබඳව ලංකාව තුළත් ජාත්‍යන්තරයේත් විශේෂ අවධානයක් යොමු වෙලා තිබුණා. ඒ තමයි ජිනීවා මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව සම්බන්ධව වන වාර්තාව මානව හිමිකම් මහකොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කිරීම හේතුවෙන්. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසෙහි ගිහිල්ලා හිටියා, ඒ සඳහා ප්‍රතිචාර දැක්වුවා. දැන් ඔහුන් ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. අපි පසුගිය සතියේදී ඒ වෙනකොට ශ්‍රී ලංකාව කොහොමද මේ ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාචික වාර්තාව ඉදිරිපත් කරන අවස්ථාවේදී ඒට ප්‍රතිචාර දක්වීම සඳහා සූදානම් වෙමින් තියෙන්නේ කියන කාරණාවයි කතා බහ කළේ. මේ සතිය වෙනකොට අපිට දැන් පිරිස ලංකාවටත් ඇවිල්ලා තියෙන හන්ද අපිට කතා බහ කරන්න හැකියාවක් තියෙනවා. ශ්‍රී ලංකා රජයේ පැත්තෙනුත් ලංකාවෙත් මේ සම්බන්ධව තියෙන කතා බහ සහ වාතාවරණය. මා කැමති මනෝජ්, මුලින්ම ජිනීවාවල සිදුවන සිදුවීම් වලින් පටන් අරගෙන මේක ක්‍රමක්‍රමයෙන් ලංකාව මේ වෙනකොට දක්වන ප්‍රතිචාර කරා අරගෙන එනට අපේ කතා බහ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගැන විශේෂයෙන්ම ලංකාව ඇතුළු රටවල් 7ක් සමානුග්‍රාහකත්වයෙන් ඉදිරිපත් කරපු යෝජනාව ඡන්ද විමසීමක් නැතුව සම්මත වුණු බව අපි දැන් දන්නවා. මේ සම්මතු යෝජනාවෙන් 2015 අවුරුද්ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලංකාව සම්බන්ධයෙන් අරන් ආපු 31 යෝජනාවේ නිර්දේශ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න තවත් අවුරුදු 2ක කාලයක් ඒ අනුව ලැබුණා. බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, මොන්ටිනීග්‍රෝ, උතුරු මැසඩෝනියාව, උතුරු අයර්ලන්තය කියන රටවල් ගෙනාපු යෝජනාවට පස්සේ ලංකාව දෙකතු වෙලා සමානුග්‍රාහකත්වයක් දැරුවා අපි කරනවා. ඒ අනුව මේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ලංකාව අත්පත් කරගන්න ප්‍රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයට ලිඛිතව වාර්තාවක් ඉදිරිපත් කරන්නත්, 46 වන සැසිවාරයේදී සාකච්ඡාවක් පවත්වන්නත් නියමිත වෙලා තියෙනවා. කොමුණත් මේ වතාවේ ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ලංකාව ජාත්‍යන්තරයේ පවසන හැම දෙයකම එකඟ නොවන දැඩි ස්ථාවරයක ඉඳලා කටයුතු කරා. ඒ අනුව ලංකාව වර්තමානයේදී අත්කරගෙන තියෙන ප්‍රගතිය පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබා දෙමින් සංක්‍රාන්තික යුක්ති යාන්ත්‍රණය ගොඩනැංවීමේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයක් ලංකාවේ පිහිටුවීමේ, හයිබ්‍රිඩ් අධිකරණයක් ලංකාවේ පිහිටුවීමේ කියන කාරණා දෙක සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරිය ගෙනාපු යෝජනා ප්‍රතික්ෂේප කරන බව තමයි තිලක් මාරපන විදේශ කටයුතු ඇමතිවරයා සඳහන් කළේ. ඔහු එහිදී පැහැදිලි කරලා දුන්නා, එවැනි යෝජනා ක්‍රියාත්මක වෙනවා නම් විශේෂයෙන් ලංකාවේ පාර්ලිමේන්තුවට මේ යෝජනාව අරගෙන ගිහිල්ලා 3-2 බහුතරයකින් සම්මත කරලා ජනමත විචාරණයකට ගිහිල්ලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යම් වෙනසක් සිද්ධ කරන්න ඕනේ. ඒ හින්දා ඒ ස්ථාවරවල ඉන්න අපහසු බව දන්වලා තිබුණා. එතකොට අපි දන්නවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු කාරණාවලදී ශ්‍රී ලංකාව පශ්චාත් යුද සංක්‍රාන්ති ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිශ්චිත කාල පරාසයක් සහිතව සවිස්තර උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කරලා ඒක ක්‍රියාවට නංවන්න පියවර ගන්න ඕනේ. ඒක අධීක්ෂණය කරන ලංකාවේ ඒ සඳහා වන කාර්යාලයක් පිහිටවන්න ඕනේ. මේ නඩු විභාග කරන්න හයිබ්‍රිඩ් අධිකරණයක් අවශ්‍යයි. ඒ අතරතුර මන්නාරමේ පසුගියදා සොයාගත්තු කැණීම් කරපු මිනිස් ඇටකටු සහිත මිනිවල සම්බන්ධයෙන් කාරණය, මේ කාරණා පිළිබඳව ඇයගේ පැත්තෙන් මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ පැත්තෙන් කරුණු දක්වලා තිබුණා. මේ සියල්ල පදනම් කරගෙන තමයි විදේශ ඇමතිවරයා තිලක් මාරපන ඇමතිවරයා අදහස් දැක්වුවේ. ඔහු මුලින්ම කිව්වේ මේ සියලු පාර්ශවකරුවන් කෙරෙහි රජය අනුගමනය කරන මේ වැඩපිළිවෙලට මේ වාර්තාව ඇතුළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ වාර්තාව පුරාම යම් පිළිගැනීමක් ලැබීම සම්බන්ධයෙන් තමන් සතුටුවන්ත වෙනවා. කොමුණත් සත්‍ය සෙවීමේ කටයුත්ත ගත්තට පස්සේ අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයකින් ස්ථාපිත කරන්න වගේ මේක පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඊට අවශ්‍ය සම්පත් වෙනකොට දීලා තියෙනවා. සත්‍ය සහ සංහිඳියා කොමිසමක් ස්ථාපිත කරන්න ඒ සඳහා නීතිගට උම්පත් අමාත්‍ය මණ්ඩලය විසින් දැන්ටමත් සකස් කරලා තියෙනවා. යුක්තිය සම්බන්ධයෙන් ගත්තට පස්සේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ තියෙන නඩු ආයෙත් සමාලෝචනය කිරීමේදී නඩු කඩිනම් කිරීම ගැන අවධානය යොමු කරලා තියෙනවා. හානිපූර්ණය ගැන සලකා බලද්දී හානිපූර්ණ කාර්යාලයක් නීතියෙන් පිටවන්න කටයුතු කරලා තියෙනවා. ගැටුම් යළි ඇති නොවීමට වග බලා ගැනීම සඳහා සංහිඳියාවේ න්‍යාය පත්‍රය පූර්ණ කිරීමට රටක් විදිහට තමන් අදිටන් කරගෙන ඉන්නවා. ඒත් එක්කම ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් 75%කට වැඩි ඉඩම් ප්‍රමාණයක් නිදහස් කරලා තියෙනවා කියන දේ විශේෂයෙන් එක ඔහු බෙදා වෙන්කොට දැක්වුවා. 2019 මාර්තු මාසයේ වන විට රජයේ ඉඩම් වලින් 88.8%කට වැඩි ප්‍රමාණයක්, පෞද්ගලික ඉඩම් වලින් 92%කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට මුදාහරින්න කටයුතු කරලා තියෙනවා කියලා. මහකොමසාරිස් සුමියගේ වාර්තාවේ සඳහන් කරලා තියෙන මේ සමූහ මිනි වලවල් සම්බන්ධයෙන් කාරණේදී ඇමරිකා එක්සත් ජනපදයෙන් ලබාගත් පරීක්ෂණ ක්‍රියාවලින් ඒ ඇටසැකිලි ලංකාවේ විශාල වශයෙන් යුරෝපීය යටත් විද්‍යාවක් විදිහට තිබුණු කාල සීමාවේ ක්‍රිස්තු වර්ෂ 1499 1719 කියන කාලවකවානුවට අයිති බව හෙළි වෙලා තියෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් තවදුරටත් සොයා බලන්න කටයුතු කරනවා කියන අදහසකුත් ඔහු ඉදිරිපත් කළා. දෙමූන් අධිකරණයක් පිහිටුවීමට අවශ්‍ය නම් ඒ නීති සම්මත කරගන්න කියලා මේ වාර්තාව ඉල්ලීමක් කරලා තියෙනවා. නමුත් රටේ පුරවැසියන් විදිහට පුරවැසියන් ළඟට ගිහිල්ලා මේ කාරණේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුයි. අරම කලින් කිව්වාගේ පාර්ලිමේන්තුවේ 3-2 සම්මත කරලා ජනමත විචාරණයකට ගිහිල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනසක් සිද්ධ කරන්න ඕනේ කියන කාරණා ඔහුගේ පැත්තෙන් සඳහන් කළා. මෙවැනි තත්වයක් යටතේ මේ ගෙනාපු යෝජනාවට ශ්‍රී ලංකා රජයේ විදිහට විදේශ කටයුතු අමාත්‍යවරයා ඍජුව මේ චෝදනා පිළි නොගනිමින් කටයුතු කරද්දී තවත් විශේෂ සිදුවීමක් තියෙනවා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව කොමිසමේ අධ්‍යක්ෂවරිය විදිහට දීපිකා උඩුග මහත්මියට සිදු වුණා මේ ජිනීවා මානව හිමිකම් සමුළුව සමග ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙන්න. එහිදී ඇය අදහස් දක්වමින් මේ යෝජනාව පිළිගන්නවා කියන අදහසක් ඇය ඉදිරිපත් කරලා තිබුණා. ඒකත් යම් මතභේදයක් ලක් වුණා. හේතුව මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂවරිය මේ යෝජනාව පිළිගනිද්දී එහි බොහෝ කාරණාවලට එකඟ නැති බව විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළා. ඔය සියල්ල ඇතුලේ සුමන්ත්‍රණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළා. ඔහු කිව්වේ ශ්‍රී ලංකාව තුන්පාරක් මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අරගෙන ආපු යෝජනාවට සමානුග්‍රහය ලබා දීලා තියෙනවා. විදේශ විනිසුරුවරුන්ගේ සහභාගීත්වයෙන් කටයුතු කරන්න මේ යෝජනාවේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. සමස්ත යෝජනාවට ශ්‍රී ලංකාව එකඟ වුණා නම් ඒ කාරණේ විතරක් කොහොමද ප්‍රතික්ෂේප කරන්න කියලා ඔහු ප්‍රශ්න කරනවා. ඉතින් එහෙම කටයුතු නොකරොත් ඔවුන්ට බලපාන මේ ප්‍රශ්නයට ඔවුන්ට සාධාරණ විසඳුමක් නොලැබුණොත් දෙමළ ජනතාවගේ පැත්තෙන් සුමන්ත්‍රණ මන්ත්‍රීවරයා කියන විදිහට ඔහු සූදානම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයකට හරි ඊට සමාන වෙනත් අධිකරණයකට ගිහිල්ලා ඔවුන්ගේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න දෙමළ ජනතාව වෙනුවෙන් ඔහු සූදානම් කියලා සුමන්ත්‍රණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කරනවා.
හොඳයි, මානව හිමිකම් කොමිසමේ සමුළුවේදී විදේශ අමාත්‍ය තිලක් මාරපෙණ මහතා ඉදිරිපත් කරපු අදහසින් කොටසක් මම දැන් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න කැමතියි.
Mr. President, the government of Sri Lanka considers resolution 40/L1 mandating an extension of 2 years until March 2021 to make further progress on human rights, reconciliation and accountability as a mark of recognition of Sri Lanka's political commitment and the progressive steps already taken by the government since 2015. Sri Lanka's open and constructive approach towards the work of this council is well acknowledged. We have engaged with all 7 core treaty bodies, the UPR, and have also facilitated 8 visits by special procedures mandate holders and independent experts, resulting in a total of over 1,000 recommendations for expeditious implementation by Sri Lanka. Mr. President, as I put on record before this council yesterday, we have to set our priorities right and we are committed to find innovative and pragmatic solutions to protect the country's national interest and the well-being of all Sri Lankans alike, guided by the provisions of the supreme law of the land, the constitution. Sri Lanka's co-sponsorship of this year's resolution assures to all concerned persons, the Sri Lankan society at large, and to all our interlocutors outside the country that we will continue to move forward within these parameters to ensure eventual closure. We welcome the assistance and the cooperation we have received from partners as required and invite the OHCHR to engage closely with the relevant local institutions and independent bodies, including the National Human Rights Commission, in verifying facts on ground, which will help OHCHR to provide more objective and realistic assessment on the progress made in Sri Lanka and on its genuine challenges to this council next year.
ඔව් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපණ මහතා ඒ ආකාරයෙන් කරුණු ඉදිරිපත් කරද්දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි දීපිකා උඩුගම මහත්මිය ස්කයිප් තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ මේ සැසියත් එක්ක සම්බන්ධ වෙලා එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපත් කරපු ඒ යෝජනාවලියට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහයෝගය ලබා දෙනවායි අනුමත කරනවායි කියලා දීපිකා උඩුගම මහත්මිය ප්‍රකාශ කළේ මේ ආකාරයෙන්.
Our commission welcomes in particular the recommendation made by the High Commissioner's report on the need to strengthen independent commission. Serious note must be made of recent and increasing attacks against the 19th Amendment, the Constitutional Council it established, and independent commissions, in particular the Human Rights Commission. The 19th Amendment must necessarily be strengthened, not diluted. All other promised transitional justice institutions must be established without further delay. While our Commission agrees with the High Commissioner's assessment of the general human rights situation in Sri Lanka, the Office of the High Commissioner must provide necessary information to inquire into these serious allegations. I thank you.
මේ සැසියෙන් අනතුරුව ගෝලීය ශ්‍රී ලාංකික සංධානය මේක ස්වාධීන ආයතනයක් විදිහට නිරන්තරයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභා පැවැත්වෙන අවස්ථාවලදී ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකා රජය පාර්ශ්වය වෙනුවෙන් විශේෂයෙන්ම මේ යුධ අපරාධ සිදු නොවුණාය කියන පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක්. ගෝලීය ශ්‍රී ලාංකික සංවිධානයේ සභාපති සුනිල් චන්ද්‍රකුමාර මහතා සඳහන් කළේ විදේශ කටයුතු අමාත්‍යවරයා මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයේ ඉදිරිපත් කරපු ඇතැම් යෝජනාවලට අකමැති වෙද්දී ඒ සම්පූර්ණයෙන්ම පිළිගන්නවයි කියලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ප්‍රකාශ කිරීම යන මේ පරස්පර විරෝධිතාව රටට එච්චර හොඳ නැහැ කියලා තමයි ගෝලීය ශ්‍රී ලාංකික සංවිධානයේ සභාපති සුනිල් චන්ද්‍රකුමාර මහතා සඳහන් කළේ මේ අයුරින්.
අපේ ගරු විදේශ අමාත්‍ය තිලක් මාරපණ මහතා විශේෂ ප්‍රකාශයක් කළා. ඉතින් එතුමාගේ ප්‍රකාශය තුළ ප්‍රගතිශීලී අදහස් ගැබ්බෙලා තිබුණා. ඉන්න අනතුරුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය දීපිකා උඩුගම මහත්මියගේ ප්‍රකාශයෙන් ඇය ඉදිරිපත් කරන යෝජනාවලිය එලෙසින්ම පිළිගනු ලැබුවා. ඉතින් ඒවත් එක්ක අපිට ඇත්තම පැහැදිලි වෙනවා වත්මන් රජයේ යම්කිසි දෙබිඩි පිළිවෙතක් මේ වෙනකොට අනුගමනය කරනවා කියලා.
ඔව් මේ අවස්ථාවේදී මේ සැසියේදී තවත් විශේෂිත සිදුවීමක් වුණා. මොකද මෙවර අලුත් යෝජනාවලිය අරගෙන ආවේ බ්‍රිතාන්‍ය මොන්ටිනීග්‍රෝ වගේ රටවල් ප්‍රමුඛව එකතු වෙලා මේ අලුත් යෝජනාවලිය. එතකොට බ්‍රිතාන්‍ය අතීතයේදී ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් කරගෙන සිටි කාල සීමාවේදී බ්‍රිතාන්‍ය රජයක් විදිහට මානව හිමිකම් දැරිලෙසින් උල්ලංඝනය කළා තියෙනවා, සිංහල ජාතියට අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ අනුව මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන්න බ්‍රිතාන්‍යට අයිතියක් නැහැ යන වගට ප්‍රකාශ කරමින් මේ ප්‍රධාන සැසියේදී අදහස් දැක්වීමක් සිදු කළා. ගෝලීය ශ්‍රී ලාංකීය සංවිධානය නියෝජනය කරමින් සරත් වීරසේකර මහතා මෙන්න මේ ආකාරයට.
The technical assistance provided by UN had culminated in a resolution against Sri Lanka. These are rollover resolution by UK and Germany. Look at the double standard. On one hand, UK pressurized to persecute our war heroes, and on the other, protect Adele Balasingham, who trained the LTT women suicide cadre. America wants our war heroes taken to ICC, but they punished the members of ICC investigating the alleged war crimes of US troops. I say UK has no moral right to talk about human rights violations. They invaded us and mercilessly killed our ancestors who fought for freedom. In 1818, Robert Brownrigg killed all young Sinhalese men, including suckling infants, raped all Sinhalese women, destroyed their livelihood. Dr. John Davy confirmed 7% of the entire Sinhalese population was killed by British. Lieutenant McLean was infamously known for having breakfast while watching Sinhalese men being hung. Colonel Hook ordered Sinhalese to be hanged without trial. We demand UK to tender a public apology for their atrocities against Sinhalese and return all our precious orally books and treasures looted from us before trying to teach us accountability. Winston Churchill starved millions of Germans to death after World War II, and it is hilarious to find that Germany joined hands with UK to charge us with war crimes. This is nothing but hypocrisy.
හොඳයි, මේ සම්බන්ධව යම් දේශපාලකයන් විශාල වශයෙන් අදහස් දක්වලා තිබුණා. අපිට තියෙන කාල සීමාවත් එක්ක ඒ සියලුම අදහස් ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ. හැබැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා තිබුණා මේ සැසියේදී ශ්‍රී ලංකාවට චෝදනා එල්ල වෙද්දීට ප්‍රතිඋත්තර බැඳීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට තිබුණා රජයක් විදිහට. ඒක ප්‍රයෝජනෙට ගත්තේ නැහැ කියලා ඔහු යම් චෝදනාවක් කළා තිබුණා.
මේක ලස්සන වැඩේ ආණ්ඩුව කරුණු ඉදිරිපත් කරාම ඒකට පිළිතුරු කතා කීපයක් තිබුණා. උත්තර දීමේ අයිතියක් අපිට දෙනවා. අපි ඒ අයිතිය බාර කරේ නැහැ.
හැමදාමත් මේ වගේ අවස්ථාවලදී ආందోళනාත්මක ප්‍රකාශනිකුත් කරන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මෙවරත් සඳහන් කළා ශ්‍රී ලංකා රජයේ වියදමින් ගිහිල්ලා ශ්‍රී ලංකා රජයේ හමුදාවනට චෝදනා එල්ල කිරීම සම්බන්ධව සුමන්ත්‍රණ මන්ත්‍රීවරයාට මෙන්න මේ ආකාරයට
ආණ්ඩුව නියෝජනය කරලා මහජනයාගේ ධනයෙන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කරුණු කියන ජිනීවා මානව හිමිකම් කොමිසමට යන්නේ තිලක් මාරපණ විදේශ ඇමතිතුමා පමණක් නෙවෙයි දෙමළ ජාතික සංධානයේ සුමන්ත්‍රණ මන්ත්‍රීවරයා රජයේ වියදමින් යනවා ජිනීවා මානව හිමිකම් කොමිසමට ආරක්ෂක හමුදාවන්ට හතුරුව කරුණු කියනවා ලංකා රජය වෙනුවෙන් නියෝජිතයෙක් හැටියට ගිහිල්ලා
නම්තරදී තවත් ගැටලුවක් පිළිබඳව සාකච්ඡා වෙනවා අපි දැක්ක මනෝජ් ඒ තමයි ශ්‍රී ලංකාවත් ඇමරිකාවත් ඒකාබද්ධ වෙමින් 2015 වසරේදී ගෙනාපු ඒකාබද්ධ යෝජනාවලිය 31 වාර්තාව පිළිබඳව යම් කිසි අවලංගු තත්වයක් උද්ගත වුණා 2018 වසරේදී ඇමරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් තමන්ගේ සමාජගතව ඉවත් කරගත්තාට පස්සේ ඊට පස්සේ අපි ඔය කලිනුත් කතා බහ වුණු විදිහට බ්‍රිතාන්‍ය උතුරු අයර්ලන්තයේ මොන්ටිනීග්‍රෝ ඇතුළු රටවල් කිහිපයක් එකතු වෙලා තවත් යෝජනාවලියක් එනවා. දැන් මේ පිළිබඳව තමයි මෙවර මේ 40 වෙනි සැසිවාරයේදී විශාල අවධානයක් යොමු වෙලා තිබුණේ. මේ යෝජනාවලියට එකඟත්වය පළ කරන්න එපා කියලා ශ්‍රී ලංකාවෙන් විශාල කතා බහක් ඇති වුණා. එකඟත්වය පළ කරවතින් ඒක අනියමාර්ථයෙන් යම් අදහසක් ප්‍රකාශ කරනවා ශ්‍රී ලංකාවේ යුදාපරාධ කළාය කියලා පිළිගන්නවා කියන තත්වයක් නිසා. අපිට මේ අතරතුරේදී වාර්තා වෙනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකා නියෝජිතවරයාට අගමැති කාර්යාලයේ උපදේශකවරයෙකු විදිහට කටයුතු කරන මනෝ තිත්තවැල්ල මහතා යම් කිසි වූ ලිපියක් යවලා තියෙනවායි කියලා මේ යෝජනාවලියට එකඟ වන්න කියලා. එතකොට මේ තත්වය විදේශ අමාත්‍යවරයා පවා දැන හිටියේ නැහැ කියලා තමයි කරුණු වාර්තා වන්නේ. මෙහි පසුබිම් තොරතුරු මොනවද මනෝජ්?
අපි දැක්ක පාර්ලිමේන්තුවේදී පසුගිය සතියේ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා කාරණයක් මතු කරනවා. එක්සත් ජාතීන්ගේ ජිනීවාහි ශ්‍රී ලංකා නීති නියෝජිතවරයා විදිහට කටයුතු කරන ඒල්ලේ අසිස් මහත්මයාට යම් ආකාරයකින් උපදෙස් දීලා තියෙනවා. රෝබත් මතු කරා වගේ අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකයෙකු විදිහට කටයුතු කරන මනෝතික්තවැල්ල මහත්මයා ඒ අදහස් මත ඔහු වෙනම කටයුතු කරනවා කියලා චෝදනාවක් පාර්ලිමේන්තුවට අරගෙන ආවා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා. එහෙම බලද්දී මේ සම්බන්ධයෙන් දිගු කාලීන අත්දැකීම් තියෙන විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා විදිහට කටයුතු කරන රවිනාත ආදිසිංහ, ඒ කියන්නේ වර්තමාන රජයේ අමාත්‍යවරයාගේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා, ඔවුන්වත් මග ඇරලා මේ පිරිස් තවත් වැඩපිළිවෙලක නිරත වනවද, මේ අවශ්‍යතාවය මොකක්ද කියන එක යම් ප්‍රශ්නාර්ථ තත්වයක තමයි සාකච්ඡා වෙමින් තියෙන්නේ පාර්ලිමේන්තුවේද කතාබහට ලක්වුණු කාරණයක්.
ඔව්, මනෝතිත්තවැල්ල මහතාගේ මේ ලිපිය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළි රඹුක්වැල්ල මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කරුණු ඉදිරිපත් කොට හිටියා.
මනෝතිත්තවැල්ල අස්සම් කරලා අරිනවා අගමැතිවරයාගේ උපදෙස් පරිදි විදේශ අමතිවරයා නැති නිසා අසීස් මහත්මයාට අපේ නිත්‍ය නියෝජනයට මේ සමානුග්‍රහයට අස්සම් කරන්නයි කියලා. විදේශ අමතිවරයාගේ කීර්ති නම පාවිච්චි කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ සහ මංගල සමරවීර සහ NGO නඩේ මේ ක්‍රියාවලියේ සිටින බව බොහොම පැහැදිලියි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළා තිබුණා.
අපි කනගාටු වෙනවා මනෝදිත්තවල මහතා මුදල් අමාත්‍යාංශයට සම්බන්ධ උපදේශකේ ඔහුගේ උපදේශ පරිදි අපේ තානාපතිවරයා ජිනීවාහි මේ යෝජනාවට අත්සන් තැබීම ගැන රාජනායකයාගේ අවසරයක් හෝ අනුදැනීමකින් තොරව මේ සිදු කිරීමෙන් මුළු රටමත් අපේ මුළු විදේශ ප්‍රතිපත්තියත් දැවැන්ත හානියකට පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව පුරා පසුගිය සතියේදී මේ ජිනීවා තොරතුරු වලටත් අභිභවා යන තවත් සමාජීය කතිකාවතක් නිර්මාණය වෙලා තිබුණා මේ විල්පත්තු රක්ෂිතය පිළිබඳව. විල්පත්තු සිදුවීම පිළිබඳව මේ වෙනකොට විශාල කතිකාවතක් ඇති වෙලා තියෙන හන්ද ශ්‍රී ලංකාවේ මම කැමති ඒ සම්බන්ධවත් මේ වෙනකොට වාර්තාවන තොරතුරු පිළිබඳව දැනගන්න මනෝජ්. මොකක්ද මේ විල්පත්තු සම්බන්ධවත් ඒ වගේම මේ වෙනකොට ඒ සම්බන්ධව මේ චෝදනා එල්ල වෙන වාණිජ කටයුතු කර්මාන්ත සහ දීර්ඝ කාලීන අවතන් නුවන් නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා වන බදියුදීන අමාත්‍යවරයාට එල්ල වෙන චෝදනා පිළිබඳව මොකක්ද මේ සම්බන්ධව තියෙන අලුත්ම වාතාවරණය ලංකාවේ?
ඔව්, 2014 ඉඳලා ලංකාවේ සාකච්ඡා වෙන ප්‍රධාන කාරණයක් ඕක කෙටියෙන්ම ගත්තොත් විල්පත්තුවේ බදියුදීන් ගස් කපනවා කියන තේමාව තමයි සමාජය ඇතුලේ උළුප්පල දක්වපු කාරණය. ඒකට තර්ක විතර්ක ගියා, පරිසර සංවිධාන අදහස් දැක්වුවා, බදියුදීන් නැමැතිවරයා උත්තර දුන්නා. අපි මුලින් වාර්තා කරපු විදිහට විල්පත්තු වනාන්තරයේ විශේෂයෙන් මදු රක්ෂිතේ නීති විරෝධී වන සංහාරයක් සිද්ධ වෙනවා, ඒ වගේම නැවත පදිංචි කිරීම සිද්ධ වෙනවා කියන චෝදනාව මුල ඉඳලා තිබුණා. පස්සේ විල්පත්තුවට විලත්ති කුලම් රක්ෂිතේ ඉදිකිරීම සිද්ධ වෙනවා කියලා චෝදනා කරා. කොමනක්ද මේ සම්බන්ධයෙන් කටයුතු කරන පරිසර සංවිධාන දිගින් දිගටම කිව්වේ ප්‍රදේශවල ජීවත් වෙන්න පුළුවන් ජීවත් විය හැකි සුදුසු වටපිටාවක් වාතාවරණයක් පරිසරයක්වත් නැහැ. ඒ තත්ත්වයක් යටතේ තමයි තවදුරටත් යටිකල පහසුකම් දෙමින් ඉදිකිරීම සිද්ධ කරන්නේ. මේක මොකක් හරි අරමුණක් වෙනුවෙන් ඒ කියන්නේ බලහත්කාරයෙන් සිද්ධ වෙන වැඩක්. ඒක අදහස් කරේ බදිදුන් නැමැතිවරයා ජනතාව පදිංචි කරලා ගස් කපලා කැලේ කපලා විදේශ සංවිධාන හරහා රාජ්‍ය නෝන සංවිධාන හරහා මුදල් ලබා ගන්න පිරිස් පදිංචි කරන එහෙම වැඩපිළිවෙලක් සිද්ධ කරනවා කියන චෝදනාව තමයි අරගෙන ආවේ. දැන් කොමුණක් මේ ප්‍රශ්නේ අලුතෙන් මතුවෙන්න හේතුව උනේ මේ ප්‍රදේශයේ විල්පත්තු කැලය විලත්තිකුලම් මේ ප්‍රදේශයේ ආශ්‍රිතව කර්මාන්තපුරයක් ඉදි කරන්න ඕන කියලා බදියුදීන් නැමැතිවරයා ඉඩමක් ඉල්ලලා තියෙනවා. මේ ඉඩම පරිසර සංවිධාන කියන විදිහට අක්කර 75ක් බදියුදීන් නැමැතිවරයා ඉල්ලන විදිහට අක්කර 25ක් මේ සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම සම්බන්ධ වෙන කමිටුවකුත් ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ කමිටුවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කියලා තියෙනවා මේ ඉඩම් නිදහස් කරන්න කියලා. ඒ සඳහා වන ශක්්‍යතා අධීක්ෂණයන් පරිසර වාර්තාවන් මේ දිනවල සකස් කරමින් ඉන්නේ කියලා තමයි කාරණා වාර්තා වුනේ. මේක පාර්ලිමේන්තුවටත් ආව පසුගිය සතියේ බදිවි නැමැතිවරයා කිව්වේ මේ ප්‍රදේශවල මේ පදිංචි කරලා ඉන්නේ 1998 විතර කාලේ එල්ටීටී සංවිධානයේ පළවා හැරපු කිරිස්. එතකොට බැසිල් රාජපක්ෂ ඇමතිවරයාට පහුගිය ආණ්ඩුවට තමයි මේ චෝදනාව එල්ලුනේ. 2012 තමයි මේක කරලා තියෙන්නේ. නමුත් වර්තමාන ආණ්ඩුවට මේකේ චෝදනාව පටවන්න යනවා කියලා බදිවි නැමැතිවරයා කිව්වේ. බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාට හිතාමතා කරපු වැඩක් නෙමේ. අවශ්‍යතාවයේ තීරුම් අරගෙන මේ මිනිසුන්ට ජීවත් වෙන්න ඉඩම් දීපු එක තමයි මේ හරහා සිද්ධ කරලා තියෙන්නේ. 2012න් පස්සේ මේ කිසි දෙයක් විනාශ කරලා නැහැ කියලා ජනතා මුක්ති පෙරමුණේ නායක අනුර කුමාර විසානායක මැතිවරයාත් ඇව්වා. 2012න් පස්සේ මේක විනාශ කරලා නැහැ කියලා වක්කීමෙන් කියන්න පුළුවන්ද කියලා. ඔහු කියන්නේ බදිවිදින් නැමැතිවරයා කිව්වේ 2012න් පස්සේ ඔහු යම් විනාශයක් මේක ඇතුලේ කරලා තියෙනවා නම් ඔහු දෙන ඕන දඬුවමක් පිළිගන්න සූදානම් කියලා කිව්වා. කොහොම වුණත් අනුරපේ දර්ශන යාපා මන්ත්‍රීවරේ ඔහුට පරිසර ඇමතිවරේ ඔහුත් කිව්වේ මේ ප්‍රදේශවල ඉඩම් පදිංචි ඉඩම්වල පුද්ගලයන් පදිංචි කරන්න ඉල්ලීම් කරලා තිබුණා. නමුත් ඒ සඳහා වෙන වටපිටාව සකස් කරලා තිබුණා. නමුත් ඒවා එකවරම ඔහු පරිසර ඇමතිවරයෙක් විදිහට දුන්නේ නැහැ කියලා කියද්දි බදුවේ ඇමතිවරේ ඔහු සමග තර්කවලට වාද විවාදවලට පැටලෙද්දි කෙලින්ම අනුරපේ දර්ශන යාපා මන්ත්‍රීතුමා කිව්වේ කැලේ කපලා කැලේට රිංගලා කැලේ අල්ලගෙන තමන් එක පැටලෙන්න එපා කියලා. එතකොට මේක යම් අවඩක් සිද්ධ වුණා කියන එක අනුරපේ මන්ත්‍රීතුමාගේ වචන වලින් තිබුණා. කොමුණක් මේ තත්ත්වයේ තමයි දැන් ඇදෙමින් යන්නේ. පරිසර සංවිධාන ජනතාව රජය මේ හැමෝම මේකට මැදිහත් වෙලා තියෙනවා. ජනාධිපතිතුමාගේ පාර්ශවයෙන් ජනාධිපතිතුමා කියලා තියෙනවා පහුගිය අවුරුදු 4 ඉඩම් දීලා නැහැ, එහෙම නිදහස් කරලා නැහැ, එම්බඩ පිළිවෙලක් සිද්ධ වෙලා නැහැ කියලා. පරිසර රාජ්‍ය අමතිවරයා ඊයේ දවසේ මේ ප්‍රදේශයේ සංචාරයකට නිරත වුණා. ඔහුත් කියන්නේ විල්පත්තු කැලේ මේව වෙන්නේ නැහැ කියලා. දැන් ප්‍රධාන චෝදනාව එහෙම වුණාට විල්පත්තු ආශ්‍රිතව විලත්ති කුලම් ප්‍රදේශය ආශ්‍රිතව මඩු රක්ෂිතය ආශ්‍රිතව තවදුරටත් වන සංහාරයන් යම් ආකාරයෙන් සිද්ධ වෙනවා, පදිංචි කිරීම සිද්ධ වෙනවා කියන චෝදනාව තමයි පරිසර සංවිධාන කරන්නේ. මාධ්‍ය ආයතනත් ගිල්ලා ඒවැ නිරීක්ෂණ චාරිකා කරා. ඒවැත් යම් ආකාරයකින් වන සංහාරයක් සිද්ධ වෙලා තියෙනවා කියන කාරණය පැහැදිලි වෙනවා. කොහොම වුණත් දැන් මේ අලුත් කතාව ඇදිලා ඉන්නේ සූදානම් වෙන්නේ මේ ප්‍රදේශයේ අධිසංවේදී කලාපයක කර්මාන්තපුරයක් ඉදි කරන්න, ඒ සඳහා ඉඩම් ලබා දෙන්න. රිෂඩ් බදිදීන් නැමැතිවරයා කියන්නේ අවුරුදු 2කමාරක් තිස්සේ අක්කර 25ක් ඉල්ලනවා, තාම දීලා නැහැ. ඒ ඉඩම් ලැබුණොත් ඔහු කර්මාන්තපුරේ ඉදි කරන්න සූදානම් කියලා තමයි ඔහුගේ පැත්තෙන් කියන්නේ. පරිසර සංවිධාන සහ ජනතාව මේකට විරුද්ධව දැවැන්ත අරගලයක් කරමින් ඉන්නේ.
ඔය වගේ මේ පරස්පර විරෝධී කතාවක් ඇහුණ තවත් ව්‍යාපෘතියක් සම්බන්ධව මිරිච්චවිල ආරම්භ කිරීමට සූදානම් වෙන තෙල් පිරිපහදෝ සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව පිළිබඳව දැන් මේක සඳහා ඕමාන් රජය දායකත්වයේ සපයනවා. දැන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා එක්තරා අවස්ථාවකදී සිදු කරපු ප්‍රකාශයක් තමයි මේකට මුල්ුණේ. ඔහු මේ කාරණාව හෙළිදරව් කළාට පස්සේ අපි දැක්කා මේ අනිකුත් පාර්ශ්වවලින් ප්‍රතිපාර්ශ්වවලින් චෝදනා එල්ල කළා ඕමාන් රජයේ මේ ව්‍යාපෘතිය පිළිබඳව දන්නේවත් නැහැ කියලා. හැබැයි මේකට ඊයේ දවසේදී මුල් ගලක් තිබුණා. මොකද මනෝජ් මේ පරස්පර විරෝධී කතාව?
ඔව්, මුල් ගල තිබ්බා විතරක් නෙමෙයි දිල්රුක්ෂි. ඕමාන් රජයේ ඛනිජ තෙල් සහ ගෑස් පිළිබඳ ඇමති ආචාර්ය මොහමඩ් හමඩ් මහත්මයාත් ඇවිල්ලා තමයි මේ මුල්ගල තිබ්බේ. එතකොට නිල වශයෙන් ඕමාන් රජයේ විශේෂ භාර අමාත්‍යවරයා මේ කටයුත්තට සහභාගී වුණා. අග්‍රාමාත්‍යවරයාගේ ජන්මදිනයේ ඊයේ දවසේ ඉදලා තිබුණා. ඊට සමගාමීව තමයි මිරිච්චවිල අපනයන සංවර්ධන කලාපයේ තෙල් පිරිපහදු සංකීර්ණයටත් මුල්ගල් තිබ්බේ. ව්‍යාපෘතිය වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 4කට ආසන්නයි. අර ඔබ සඳහන් කළා වගේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ආයෝජන ඩොලර් බිලියන 1.5කට ආසන්නයි. අක්කර 268ක භූමි ප්‍රමාණයක තමයි මේ ඉදිකිරීම සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම තෙල් පිරිපහදුවේ කටයුත්ත සිංගප්පූරුව කේන්ද්‍ර කරගත්ත සිල්වර් පාක් ඉන්ටර්නැෂනල් කියන සමාගමත් ඕමාන ඛනිජ තෙල් සමාගමත් එකතු වෙලා කරන ව්‍යාපෘතියක් විදිහට තමයි කටයුතු කරන්න සූදානම් කියලා ඊයේ දිනේ තොරතුරු වාර්තා වුණේ. සමුල්ගල් තිබ්බේ පසුගිය 21 වෙනිදා තමයි මේ ගැන කතාබහ ඇදිලා ආවේ. එහිදී විපක්ෂයේ විශේෂයෙන්ම කිව්වේ හම්බන්තොට වරායේ හම්බන්තොට බොරතෙල් පිරිපහදුවක් ආරම්භ කරන ව්‍යාපෘතියට සූදානම් වෙනවා කියලා රජය කිව්වත් Taman මේකට කිසිම සම්බන්ධයක් නැහැ කියලා ඕමාන් ඛනිජ තෙල් අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා කියලා ශ්‍රී ලංකා රජය මේ ගැන කියන්නේ බොරු කියලා විපක්ෂය කරුණු ඉදිරිපත් කරා. කොමුණත් මේ ගැන අදහස් දක්වන ඕමානයේ ඉන්ධන සහ ගෑස් පිළිබඳ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරේ ඔහුගේ නමින්ම වාර්තා වෙලා තිබුණා සලීම් අල් ඕෆි කියලා ඔහු ප්‍රකාශ කරා කියලා මේ සම්බන්ධයෙන් මේ ආයෝජනය සම්බන්ධයෙන් තමන්ගේ රජය කිසිවක් දන්නේ නැහැ කියලා. ලංකාවත් කිව්වේ ඕමාන් රජයේ තෙල් අමාත්‍යාංශය කරන මේ ප්‍රකාශය ගැන තමන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා, ඒ ගැන කටයුතු කරනවා කියලා. හැබැයි අපි ආයෝජන මණ්ඩලයෙන් ඇහුවා මේක මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ආයෝජන මණ්ඩලය කිව්වේ ලංකාවයි ඕමාන ඛනිජ තෙල් සහ ස්වභාවික වායු අමාත්‍යාංශයයි කිසි කිවිසුමකට අත්සන් කරලා නැහැ. ඒත් තමන් දන්න විදිහට ඕමාන් තෙල් සමාගම 30%ක කොටස් හිමිකාරීත්වයත් එක්ක තවත් පාර්ශ්වවලට එකතු වෙලා මේ ගිවිසුමට එළඹි මේ අභිප්‍රායන් මේ වෙනුවට කටයුතු කරමින් ඉන්නවා කියලා. ඒ අනුව විපක්ෂයේ ගොඩනගන අදහස් සහ ඕමානෙන් ආපු ප්‍රකාශ සියල්ල පැත්තකට දාලා ඊයේ දවසේ මුල්ගල තිබීමේ කටයුත්තත් සිද්ධ වුණා කෙසේ හෝ.
මේ ළඟට මම සාකච්ඡා කරන්න කැමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් අතර පැවැත්වෙමින් යන සාකච්ඡා වාර පිළිබඳව මේ දෙපාර්ශ්ව එකතු වෙලා ඉදිරි මැතිවරණ සඳහා පොදු සන්ධානයකින් තරඟ කිරීමේ අභිලාෂය පෙරදරි කරගෙන මේ සාකච්ඡා පැවැත්වෙන්නේ. පළවෙනි සාකච්ඡාවේ තතුවිත්ති අපි පසුගිය අපේ මේ වැඩසටහනෙන් ඉදිරිපත් කළා. අද අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මේ දෙපාර්ශ්වය එකතු වෙලා සිදු කරපු දෙවන සාකච්ඡාවේ ප්‍රතිඵල කොහොමද කියලා මොනවද මනෝජ් වාර්තාවන්නේ?
එහිදීත් විශේෂත්වය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන් මේ සාකච්ඡාවට සහභාගී වුණේ නැහැ. කලින් සාකච්ඡාවට ආපු ඩලසලාපෙරුම ජීඑල් පීරිස් කියන මන්ත්‍රීවරු සහ ජගත්වල්ලවත්ත මහත්මයා සහභාගී වෙලා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දයාසිරි ජයසේකර මහලේකම්වරයා, එතකොට තිලංග සුමුදපාල මන්ත්‍රීවරයා සහ උපදේශක මහාචාර්ය රෝහල් ලක්ෂ්මණදීදස් මහත්මයා සහභාගී වෙලා තිබුණා. ඔවුන් කතා කරලා තිබුණේ සාමූහිකව කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ ප්‍රතිඵලයේ බලය ලබා ගැනීම. ඒ අනුව මාධ්‍යත් වාර්තා කළේ අපිත් කිව්වේ තව පළාත් පාලන ආයතන 20කට වැඩි සංඛ්‍යාවක බලය, ඒ අනුව එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රහණය කරපු ආයතනවල බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි පොට්ටුව එකතු වෙලා ලබා ගන්න උත්සාහයක් තියෙනවා කියලා. ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදු ජන පෙරමුණක් විරසකයන් නවම කරලා එකතු වෙන්න වැඩපිළිවෙල සාකච්ඡා කළා. ඒක වැඩි ඈතක නැහැ කියලා තමයි දැසටි ජයසේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා කිව්වේ. වැඩ කරගෙන යනකොට පක්ෂ අතර මත ගැටුම් මාරව සිද්ධ වෙනවා, වාග් ප්‍රහාර වචන මාරු සිද්ධ වෙනවා. නමුත් දැනට ඔවුන් වාග් ප්‍රහාර සිද්ධ කරන්නේ පක්ෂ දෙක වෙන වෙනම කොට නගා ගන්න. නමුත් පස්සේ වැඩි ඈතක් නොගිහින් එකතු වෙලා වැඩ කරන දිනේ අතළඟම වෙනවා කියලා දැසිරි දැසේකර මන්ත්‍රීවරයා කිව්වා. ඔහු එහෙම කියන එකේ පොඩි බරකුත් තියෙනවා. ඒකට හේතුව දෙපිලකට වෙලා වාග් ප්‍රහාර එල්ල කරගැනීමේදී දැසිරි ජයසේකර මන්ත්‍රීවරයා තමයි පොදු ජන පෙරමුණේ ප්‍රධාන ඉලක්ක වෙලා තිබුණේ. පක්ෂ මහලේකම්වරයා විදිහට මෙහෙම එකඟ නොවන ප්‍රකාශ සිද්ධ කරද්දී අපි කොහොමද එකඟ වෙන්නේ කියලා දැන් ඔහුගේ හඬින්ම කියනවා, ඔහුගේ මුවින්ම කියනවා අපිට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් කියලා. කොමුණක් මේ පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කරේ ඉදිරි නායකයේ ලකුණක් පක්ෂයක නමක් මේ පිළිබඳව සාකච්ඡා කරාද කියලා. ඔහු කිව්වේ තවදුරටත් එහෙම සූදානමක් නැහැ කියලා. දලසනාතරු මන්ත්‍රීවරයා ඉදිරියේදී මේ පිළිබඳව සාකච්ඡා කරනවා කියලත් සඳහන් කළා. අපේක්ෂකත්වය ගැන දැන් ආයි මේ සාකච්ඡාවෙන් පස්සෙත් ඇදිලා ආව. ඊයේ දවසේ දිලාන් පෙරේරා මන්ත්‍රීවරයා කිව්වේ කවුරු කොහොම මොන ලකුණෙන් මොන පක්ෂෙන් ආවත් කමක් නැහැ, දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕන, රටේම ඡන්ද ලබා ගන්න පුළුවන් ඉදිරිපත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕන කියලා දිලාන් පෙරේරා මන්ත්‍රීවරයා කිව්වා. හැබැයි මෙහෙම කියද්දී මේ ඇඟිල්ල දිගු වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාටද කියලා බොහෝ දෙනෙකුට හිතෙනවා. ඒකට කාරණය ඔහුට සුළු ජාතික ඡන්ද ලබා ගැනීමේ යම් ගැටලුවක් තියෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිගින් දිගටම කිව්වා. බැසිල් රාජපක්ෂට කැමතිවරයත් කියලා තිබුණා. ජනාධිපති අපේක්ෂකත්වයේ හිමිවන්නේ රාජපක්ෂ කෙනෙකුට නම් ඒ රාජපක්ෂවරයා කවුද කියලා අපි දැනට නම් කරලා තියෙන්නේ කියලා සඳහන් කළා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නම පිළිබඳ ඉඟිමැවුණා. ඒ අතරේ තමයි දිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ඊයේ දවසේ ආරම්භ ප්‍රකාශ කරලා තිබුණේ හැමෝගෙම ඡන්ද ගන්න පුළුවන්, විනන්න පුළුවන් අපේක්ෂකයෙක් තමයි අපේ නම් කරගත යුත්තේ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු ජන පෙරමුණත් අතර ඊළඟ සාකච්ඡාව අප්‍රේල් 10 වෙනිදා පවත්වන්න තමයි අවසානයේ ඔවුන් දින නියම කරගත්තේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ප්‍රධානි අර්ජුන මහේන්ද්‍රන් මහතා ටෙල්ල වෙලා තියෙන චෝදනා පිළිබඳව ඔබ දැන් දන්නවා. මහ බැංකුව බැඳුම් කර වංචාව හා සම්බන්ධව චෝදනා එල්ල වෙලා තියෙන ප්‍රධාන චෝදිතයෙක් ඔහු. ඔහු සිංගප්පූරු ජාතිකයෙක් නිසා නැවතත් ශ්‍රී ලංකාවට ඔහු ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධව විශාල කතාබහක් පසුගිය කාලවකවානුවේදී ඇති වුණා. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා එක්තරා අවස්ථාවකදී සිදු කරපු ප්‍රකාශයක් හින්දා මේ කතාව නැවතත් එළියට එනවා. ඔහු සඳහන් කළ අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ කාර්යාවලියේ ප්‍රමාද වෙමින් පවතිනවා. ඒ සම්බන්ධව සිංගප්පූරු රජයේද වගකිවිය යුතුයි කියලා. නමුත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට පටහැනි තොරතුරු සිංගප්පූරුනුත් ඊට පස්සේ වාර්තා වෙන්න පටන් ගත්තා. මේ ක්‍රියාදාමයේ සහ සිදුවීම් සමුදාය පිළිබඳව මං ඊළඟට අවධානය යොමු කරන්න කැමති අපේ අද වැඩසටහනේ අවසාන සාකච්ඡාව විදිහට. මොකක්ද මේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාදාමයේ මේ වෙනකොට සිද්ධ වෙමින් පවතින කාරණා?
පසුගිය සතියේ ලංකාවේ පැවැත්වෙච්ච උත්සවයකදී ජනාධිපතිතුමා සඳහන් කරා සිංගප්පූරුවේ පැවැත්වෙච්ච පරිසර සමුළුවකට සහභාගී වුණේ ඒ සඳහා යන්න මුවමනාවක් Tamanට නොතිබුණත් සිංගප්පූරු රජයේ බලධාරීන් සමග සමීපව කතා කරන්න ඉඩ ලැබෙන නිසා අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳව යම් ආකාරයකින් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු වෙන තමයි ගියේ. නමුත් ඒ සඳහා තමන් නිල්ලීම් කළා, ඊට ප්‍රතිචාර නැහැ කියලා ජනාධිපතිතුමා සඳහන් කරා. වගේම ප්‍රසිද්ධිය කිව්වා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේ කතාව පරිවර්තනය කරලා සිංගප්පූරු රජයට දෙන්න කියන අදහසක් ජනාධිපතිතුමා ඉදිරිපත් කරා. ඒ අනුව ඒකට ප්‍රතිචාර දක්වලා සිංගප්පූරු රජයෙන් ප්‍රකාශයක් කරලා තිබුණා මේ මහ බැංකු අධිපතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීමට අවශ්‍ය නිසි වාර්තා සහ ලේඛන ශ්‍රී ලංකා රජය ලබා දෙනවා නම් ඔහු පිටුවහල් කරන්න සූදානම්. ශ්‍රී ලංකාවට විතරක් නෙමෙයි ලංකාව ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලයටවලට අවශ්‍ය බැරදිකරුවන් පිටුවහල් කරන්න සිංගප්පූරු රජයත් නීතියෙන් බැඳලා ඉන්නවා කියලා ඔවුන්ගේ ප්‍රකාශයක් කරා. ඒ වගේම සිංගප්පූරුව නිකුත් කරපු නිවේදනයේ තියෙනවා ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාට සිංගප්පූරුවේ නීතිපතිවරයා යොමු කරලා තිබෙනවා මේ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු සපයන්න කියලා ජනවාරි මාසේ ලිඛිතව සඳහන් කරලා තියෙනවා. නමුත් මේ වෙනකන් ඒ සම්බන්ධයෙන් තොරතුරු නිකුත් කරලා නැහැ කියලා සිංගප්පූරුව නිකුත් කරපු නිවේදනයේ සඳහන් වුණා. ඔය සිංගප්පූරු නිවේදනයේ 20 වෙනිදා නිකුත් වන්නේ 21 වෙනිදා සවස ජනාධිපති මාධ්‍යංශයෙන් නිවේදනයක් නිකුත් කරනවා. එහි සඳහන් වෙන්නේ මේ කටයුතු සම්බන්ධයෙන් විමසලා සිංගප්පූරු නීතිපතිවරයා ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තු හරහා නීතිපතිවරයාට යම් ලිපියක් ලබා දීලා තිබෙනවා. ඉතාමත් කෙටි කාලයක් තමයි ඒ ලිපි යොමු කරලා තොරතුරු ඉල්ලලා තියෙන්නේ. ඒකට නීතිපති දෙපාර්තමේන්තුව මේ වෙන විට තොරතුරු සකස් කරමින් ඉන්නවා කියන කරුණ සඳහන් කරලා තිබුණා ලංකාව නිකුත් කරපු නිවේදනයේ. ඒ විතරක් නෙමෙයි අර්ජුන් මහේන්ද්‍රන් මහත්මාව ලංකාවට උදර්පණය කරන්න කියලා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පළමු ඉල්ලීම කරලා තියෙන්නේ 2018 මැයි 28 වෙනිදා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් අදහස් හුවමාරු වීම සිද්ධ වුණා. නමුත් ඊට තවම සිංගප්පූරු රජයෙන් ප්‍රතිචාරයක් දක්වලා නැහැ.
හොඳයි, එහෙමනම් සූතිවන්ත වෙනවා මනෝජ් මේ ශ්‍රී ලංකාවේ තතුවිත්ති මේ සතිය තුළදී තප වෙත සමීප කිරීම පිළිබඳව. ඔබට සූතිවන්ත වෙමින් අපි සමුගන්නේ ලබන සතිය සඳුදා නැවතත් හමු වෙන බලාපොරොත්තුවෙන්. බොහොම ස්තුතියි. ආයුබෝවන්.
බොහොම ස්තුතියි ප්‍රක්ෂයාගවත්.
SPS සිංහල වෙබ් අඩවිය කාලීන තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහස සම්බන්ධ වීමටත් පිවිසෙන්න sps.com.au/sinhalese web අඩවියට.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.